ඔඩ ප්‍රීස් කතානායකවරයාගේ නිවේදන ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාද ජනරජයේ අනුකම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථා ප්‍රකාරව 2018 ජූනි මාස 5 දින මා විසින් ශ්‍රී ලංකා තේ මණ්ඩල සංශෝධන නැමැති පනත් කෙරුම් පතෙහි සහතිකයේ සඳහන් කරන ලද බව දැනුම් දීමට කැමැත්තෙමි. ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු ප්‍රතිමා අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2017 වර්ෂය සඳහා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2017 වර්ෂය සඳහා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව සහ 2017 වර්ෂය සඳහා ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු මුදල්ලා ජනමාධ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2017 වර්ෂය සඳහා නීති කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2017 වර්ෂය සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2017 වර්ෂය සඳහා සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ 2017 වර්ෂය සඳහා රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු රාජ්‍ය ව්‍යවසාය මහනුවර නගර සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2017 වර්ෂය සඳහා පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අභ්‍යන්තර පරිපාලන හා රාජ්‍ය කළමනාකරණ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු ස්වදේශ කටයුතු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2017 වර්ෂය සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ ගිණුම්, 2017 වර්ෂය සඳහා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන හා ගිණුම් වාර්තාව, 2017 වර්ෂය සඳහා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව හා ගිණුම්, 2017 වර්ෂය සඳහා ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන වාර්තාව සහ ගිණුම්, 2017 වර්ෂය සඳහා මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන හා ගිණුම් වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා අභ්‍යන්තර පරිපාලන හා රාජ්‍ය කළමනාකරණ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු වාරිමාර්ග ජල සම්පත් ආපදා කළමනාකාර අමාත්‍යතුමා.
කතානායකතුමනි, 2017 වර්ෂය සඳහා වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගෞරව තරුණ කටයුතු ව්‍යාප්ති කළමනාකාර සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2015 වර්ෂය සඳහා ගාලු උරුමය පදනමේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම ව්‍යාපාර වාණිජ කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාවේම කාරක සභාවේ සභාපති ගරු සේඩ් අලි සාහිල් මෞලානා මහතා විසින් පිළිගැන්වීම.
Honorable Speaker, I present the report of the Sectoral Oversight Committee on Business and Commerce on Performance Report of the Food Commissioner's Department for the year 2016, Annual Report for the Sri Lanka Handicrafts Board for the year 2014, Performance Report and Annual Accounts of the Measurement Units, Standards and Services Department for the year 2016, Annual Reports of the Lanka Satosa Limited for the years 2008, 2009, 2010 and 2011, Performance Report of the Department of Cooperative Development for the year 2016, Performance Report and Annual Accounts of the Department of the Commerce for the year 2016, and Annual Reports of the Lanka Satosa Limited for the years 2005, 2006 and 2007, which were referred to the said committee. Thank you, sir.
Honorable Chairman, 2011, there are about 7 years behind.
Yes.
You have to give priority for that, you know.
Exactly.
Parliament should have it fairly earlier.
Yes. We brought to the notice of
very
the
important
institution, yes. Sir. Thank you. Thank you.
Balashakti Pilimada Anshika Adikshana Karaka Sabai Vartava, Ima Karaka Sabai Sabapati Garu Chandima Gamage Mettima Vichin Piligan Nima.
ගරු කතානායකතුමනි බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කරන ලද 2015 වර්ෂය සඳහා ලංකා ඛනිජ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ 2015 වර්ෂය සඳහා ලංකා විදුලි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභා වාර්තාව මේ සමග ඉදිරිපත් කරමි.
බොහෝ සුදී මහජන පෙස්සන් ඉදිරිපත් කිරීම ගරු ජෝන් අමරතුංග මැතිතුමා
දුර කතානායකතුමනි වත්තල ඇල්බත්ත පාර අංක 114 34 දාන සානේ පදිංචි කේ ජේ කේ පෙරේරාපුල්ලි මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද රාගම ගුරුකුල අංක 293 දරන සානේ පදිංචි එස් ජේ කේ ඩී ටියුඩර් ඇන්තනි මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද මම පිළිගන්නවි.
ගරු ගාමිණී ලොග්ගේ මැතිතුමා
ගරු කතානායකතුමනි මඩපාත මාකන්දන අංක 5 දරන ස්ථානයේ පදිංචි DCAM චන්ද්‍රකාන්ති මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද කළුතර දකුණ යටවර හන්දිය මැදවත්ත බෙග්බෝ යන ලිපිනේ පදිංචි WH පබ්ලිෂ් මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද පිළිගන්නවා.
ගරු රවි කරුණානායක මැතිතුමා
කතානායකතුමනි මඩකලප දිස්ත්‍රික්කයේ ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික්ක ඉදම් ප්‍රතිසංස්කරණ අධිකාරියේ අධ්‍යක්ෂක එන් විමලරාජ් මහතාගේ ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු රංජිත් අල්විහාරි මැතිතුමා
ගරු කතානායකතුමනි මාතලේ පලාපත්වල හිල්ටන් ජනපදයේ අංක 8 දරන ස්ථානයේ පදිංචි MG කරුණාතිලක මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද උකුවෙල ගුරුලවෙල මාරුකොණ වත්ත යන මේ පදිංචි KG කාන්ති පුෂ්පලතා මැනවියගෙන් ලැබුණු පෙස්සමක්ද ගලේවිල බෙලිගමුව කොස්පොත අංක 286D දරන ස්ථානයේ පදිංචි GP G රණසිංහ මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද ගලේවිල වාසල කෝට්ටේ මැදවැද්ද තමරගොල්ල යන ලිපිනේ පදිංචි RWMPGSRK වරණසිංහ මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද පිළිගනිමි.
ගරු බුද්ධික පතිරණ මැතිතුමා
ගරු කතානායකතුමනි තෙලිජ්ජවිල දිග්ගහවත්ත චන්දිමාල් යන ලිපිනේ පදිංචි DRA හසිත චන්දිමාල් මහතාගෙන් ලැබුණු පෙස්සමක් හක්මන මුරුතාමුරේ ආශ්‍රී යන ලිපිනේ පදිංචි GAR සමරනායක මහතාගෙන් ලැබුණු පෙස්සමක් පාලටුව තල්ගහකොඩ බොරළුගෙදර සිරිණි යන ලිපිනේ පදිංචි HG ආරියදාස මහතාගෙන් ලැබුණු පෙස්සමක් ගාල්ල උළුවිටිකේ දිවෙල්වත්ත යන ලිපිනේ පදිංචි MKS ද සිල්වා මහතාගෙන් ලැබුණු පෙස්සමක් දෙනිපිටියේ උඩුකාව නිදන් උයන විරෝෂාදියන් ලිපිනේ පදිංචි PK අසංක ප්‍රදීප් මහතාගෙන් ලැබුණු පෙස්සමක් අකුරැස්ස පරදුව උඩගේගොඩ යන ලිපිනේ පදිංචි P සුමනාවති මහත්මියගෙන් ලැබුණු පෙස්සමක් මාතර නායමන මාකවිට කෝංගාහේන යන ලිපිනේ පදිංචි රාණි මංගලිකා සමරසිංහ මහත්මියගෙන් ලැබුණු පෙස්සමක් ගාල්ල උළුවිටිකේ දිවෙල්වත්ත යන ලිපිනේ පදිංචි UGAN කාර්යවසම් මහතාගෙන් ලැබුණු පෙත්සමක් තිස්ස මහරාම හල්මිල්ලාව යන ලිපිනේ පදිංචි YSW විතාරණ මහතාගෙන් ලැබුණු පෙස්සමක් වශයෙන් පෙස්සන් 9ක් පිළිගන්නවා.
ගරු චන්දිම ගමගේ මැතිතුමා
ගරු කතානායකතුමනි මාතලේ තන්න අංක 36 දරන ස්ථානයේ පදිංචි HM දුෂ්මන්ත කුමාර මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද පොළොන්නරුව කදුරුවෙල කොතරාවල නිවාස 2 යල පාරේ අංක 270 දරන ස්ථානයේ පදිංචි කෝසල සුරංග විමලසිරි මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද හොරපොතාන මරණංකඩවල අලුත්වත්ත සමාධි මාවත යන ලිපිනයෙහි පදිංචි WR ජීවකරත්න මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද පිළිගන්නවා.
මේ පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ඇත. ඊළඟට ඇත්තේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ අසනු ලබන ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නය ගරු බුද්ධික පතිරණ මැතිතුමා
ගරු කතානායකතුමනි මම අගමැතිතුමාගෙන් පළවෙනි ප්‍රශ්න අහනවා. ප්‍රශ්නේ කියවන්න උමනා
නැහැ.
ප්‍රශ්නේ කියවන්න ඕනේ. ප්‍රශ්නේ ඔබතුමා විසින් කියව යුතුයි. ඉදිරිපත් එක අගමැතිතුමා එකයි ඉදිරිපත් කරපු එක නම කියවන්න.
මට ප්‍රශ්නයක් නැහැනේ.
ඔබතුමා කියවන්න
ප්‍රශ්න දීලා නැහැ කතානායකතුමනි.
නෑ ඔබතුමා ආපු ප්‍රශ්නේ
ඒක තමයි මේ
ඔබතුමාගේ ප්‍රශ්නේ.
ඔව් හරි මේ ඕඩර් බුක් එකේ නෑනේ කරු කතානායකතුමනි මෙහෙම දෙන්න
ඕනේ.
ආ හා හා හරි හරි ආයක රටක් සංවර්ධනය කිරීමේදී ජාතික ඇගයීම් ප්‍රතිපත්තියක් තිබීම වැදගත් බවත් දෙක මේ ක්‍රියාත්මක කිරීමේදී බොහෝ රටවල් යහපත් ප්‍රතිඵල ලබා ගන්නා සහ ලබාගෙන ඇති බවත් එතුමා දන්නේද ආයක ශ්‍රී ලංකාව තුළ ජාතික ඇගයීම් ප්‍රතිපත්තියක් සකස් කිරීමට අවශ්‍ය එතුමා පිළිගන්නේද දෙක එසේනම් ජාතික ඇගයීම් ප්‍රතිපත්තියක් සකස් කිරීම ආරම්භ කර තිබේද තුන එසේනම් සකස් කිරීම ආරම්භ කර කොපමණ කල්ද හතර මෙම ප්‍රතිපත්තිය නීතිගත කිරීම දිනෙන් දින කල්යාමට හේතු කවරේද පහ මෙම ප්‍රතිපත්ති එළිදැක්වීම කවදා වන විට සිදු කළ හැකිද යන්න එතුමා සඳහන් කරන්නේද නොයසේනම් එමන්ද
සංවර්ධනය කරා යන ගමනේදී ජාතික ඇගයීම් ප්‍රතිපත්තියක් පැවැත්වීමේ ඇති වැදගත්කම රජයක් වශයෙන් පිළිගෙන තිබෙනවා දියුණු රටවල් බොහෝමයක් ජාතික ඇගයීම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තුළින් යහපත් ප්‍රතිඵල අත්කරගෙන තිබෙනවා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ විසින් 2017 ජූලි මාසයේදී ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය සැකස් කිරීම ආරම්භ කරන ලද අතර මේ වන විට එය ව්‍යාකෘති කර්මණාකාර තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ යටතේ පවතින ව්‍යාකෘති කර්මණාකාර අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරගෙන යනු ලබනවා එම දෙමාත්‍යාංශ විසින් මේ වන විට රේකී අමාත්‍යාංශ හා පළාත් ප්‍රධාන ලේකම්වරුන් වෘත්තිවේදීන් රාජ්‍ය නොවන හා සිවිල් සංවිධානවල නියෝජිතයන් අරමුදා සම්පාදකීන් මෙන් භාණ්ඩාගාර දෙපාර්තමේන්තු නිලධාරීන් සමග සාකච්ඡාවට හා වැඩමුළු ගණනාවක් පවත්වා ඇති අතර එම ප්‍රතිපත්තියේ දළ කෙටුම්පත මහජන අදහස් සඳහා 2018 අප්‍රේල් මාස 17 භාෂා තීත්වයෙන් පුවත්පත්වල පළ කරනු ලැබුවා එම දැන්වීමට ලද ප්‍රතිචාර ලෙස අද ලද අදහස් හා යෝජනා අනුව අදාළ සංශෝධනා වෙනස් කිරීම මේ දිනවල සිදු කිරීම පවතිනවා මෙම ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය ජූනි මාස දෙවන සතියේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීමටයි බලාපොරොත්තු වෙනවා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත 2018 ජූලි මාසයේ වන විට මෙම ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය එළිදැක්වීමට හැකි වෙතයි මා අපේක්ෂා කරනවා
මම සතුටු වෙනවා ඇත්තරම නිශ්චිත කාල රාමුවක් අගමැතිතුමාගේ පිළිතුරේ ලබා දීම පිළිබඳ මොකද ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය පිළිබඳව මුලින්ම පාර්ලිමේන්තුවට කල් තැබීමේ යෝජනා දෙකක් ඉදිරිපත් කරපු මන්ත්‍රීවරයා වශයෙන් සහ ආනන්ද කුමාරසිරි මැතිතුමා ඒ පිළිබඳ මන්ත්‍රී කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නේ මම ඔබතුමාගෙන් දැනගන්න කැමති අගමැතිතුමනි දැන් 2001-2004 එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් තිබුණු ආණ්ඩුව සමේත් ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ කතිකාව ඇවිල්ලා යට ගියා. දැන් මේ ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය පිළිබඳ කාර්යයේදී නේපාලයේ වගේ රටවල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙත් මූලික කොටසක් ජාතික ඇගයීම. හැබැයි අපිට තාම මේ කටයුත්තට මේ ප්‍රවේශයක් විතරයි ලැබිලා තියෙන්නේ. ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන් පස්සේ ජාතික අයවැයෙන් ඒකට මුදලක් වෙන් කරන්නත් ඒ සඳහා ශක්තිමත් ආයතනික රාමුවක් ගොඩනගන්නත් රජයට දැක්මක් වැඩපිළිලක් තියෙනවා.
ඒකයි බලාපොරොත්තු වෙන්නේ. මේ ක්‍රියාත්මක කරයන් පස්සේ විශේෂයෙන්ම කිව්ව හැටියට අයවැය සියල්ලම සකස් කරන තැන නෙමෙයි මේ පාර්ලිමේන්තුවලත් පාර්ලිමේන්තුව කොමිටි වලටත් ඒ අනුව රජයේ ප්‍රගතිය ගැන වාර්තා කරන්න පුළුවන්.
මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය දැන් අපි දන්නවා මීට කලින් තිබුණේ සහස්ත්‍ර සංවර්ධන ඉලක්ක එක්සත් ජාතීන්ගේ සංවිධානය. දැන් අද අපි කතා කරන්නේ තිරසර සංවර්ධන ඉලක්ක නැත්නම් SDGs. එතකොට මේ තිරසර සංවර්ධන ඉලක්ක වලට යන ගමනේදී ඒ අය කියන්නේ රජයක් විදියට රටේ ඒ තිරසර සංවර්ධන ඉලක්කයන් තුල පවා ඇගයීමේ ක්‍රියාවලිය තියෙන්න අවශ්‍යයි කියලා. ලංකාවේ පුංචි රාජ්‍ය නොවන සංවිධානයක වුණත් වාර්ෂික වාර්තාවේ ඇමුණුමක් එහි ඇගයීම් ක්‍රියාවලිය. නමුත් අපිට තාම ඒ ක්‍රියාත්මක කරගන්නට නොහැකි වෙලා තියෙන තත්ත්වය තුළ මුළු රටම කතා ගන්න තිරසර සංවර්ධන ඉලක්ක සහ මේ ජාතික ඇගයීම් ක්‍රමවේදය පිළිබඳ ඒකාබද්ධව රජය දකින ගමන වැඩපිළිවෙල මොකක්ද?
ඒ සඳහා තමයි තිරසර සංවර්ධන සභාවක් ඇති කරලා තියෙන්නේ. ඒ සමගත් අපි සාකච්ඡා කළ වැඩ කටයුතු කරනවා.
හොඳයි, බොහොම ස්තුතියි. ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා,
ගරු කථානායකතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමා වෙත මම මේ ප්‍රශ්නේ යොමු කරන්නේ ජාතික වැදගත්කමින් යුත් ප්‍රශ්නයක් ලෙස. ශ්‍රී ලංකා සිංගප්පූ නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ ද්විපාර්ෂික නිදහස් වෙළඳ ගිවිසුම කරනකොටගෙන රටට සුවජාතික ව්‍යවසායකයන්ට සහ රටවැසියාට ඇතිවිය හැකි අහිතකර ප්‍රතිවිපාකයන් වැළැක්වීමට අත්‍යවශ්‍ය ආරක්ෂිත නීතිමය ප්‍රතිපාදන සැකසීමකින් තොරවද ලෝක වෙළඳ සංවිධානයේ ගැට් ජාත්‍යන්තර වෙළඳ සේවා ගිවිසුම් පිළිබඳ උපදේශ මාලාවේ අඩංගු මූලික න්‍යායන් 6 නම්මිතාවයන් නෙවෙයි න්‍යායන් 6 නොසලකා හරිමින්ද පාර්ලිමේන්තුවට නොදන්වා ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය නොමග යවන සුළු කරුණු දැක්වීම හරහා රටට අහිතකර බොහෝ වගන්ති යුක්ත ගිවිසුමට ඇතුළත් කොට ඇති බැවින්ද සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මිය විසින් එතුමියට නොමැති බලයක් ආරෝපණය කරගෙන 2018 මැයි පළවෙනි දින සිට උක්ත ගිවිසුම ක්‍රියාත්මක කරන ලෙසට රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට ලිඛිතව නියෝග කොට ඇති බැවින්ද අප රටේ විද්‍යුතුන් නියෝජනය වන වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ කරුණු දැක්වීම හා විරෝධතා නොසලකා හැර ඇති බැවින්ද මෙකී ගිවිසුම ක්‍රියාත්මක කිරීම අත්හිටවා ජාතික සංවාදයක් ඇරඹීමට එතුමා ක්‍රියා කරන්නේද?
අලමුයෙන්ම මේ වෙළඳ ගිවිසුම අත්සන් කරන අවස්ථාවේදී අපි විශේෂයෙන්ම ප්‍රපාතන විරෝධී හා ප්‍රතිරෝධන බදු පනත සකස් කරලා තිබුණා. ඒ සකස් කරපු පනත දිහාත් කෙටුම්පත් දිහා බලලා තමයි අපි විශේෂයෙන්ම මේ ගිවිසුම අනාගත ගිවිසුම් සකස් කරන්න යන්නේ. ඒ පනත අපි මේ ගිවිසුම ක්‍රියාත්මක කරන කාලෙම ක්‍රියාත්මක කරලා තියෙන්නේ. දැන් අපි නීතියානුකූලව ඇත්ත වශයෙන්ම සියලුම ආරක්ෂා දීලා තියෙනවා. අපි ගැට් සංවිධානයේ WTO වල තියෙනවා අපේ නීති ඇතුල් කරලා තියෙනවා. මීට ඉස්සෙල්ලා කිසිම ආණ්ඩුවක් එහෙම ඇතුල් කරලා තිබුණේ නැහැ. අපි WTO එකට අනුකූලව තමයි මේ වැඩ කටයුත්ත කරලා තියෙන්නේ. ඒකට විරුද්ධව කළා නැහැ. කිසිම එහෙම එකක් සිදු වෙලා නැහැ. විශේෂයෙන්ම නීතියට අනුව මේක කරන්න වෙනම කණ්ඩායමක් පත් කරලා නිලධාරීන් අදාළ අමාත්‍යාංශ ගණනාවක මේක ඉස්සෙල්ලා ප්‍රධාන හැටියට සමන් කලා කැලෑගම මහතුමා අභායෙන් පස්සේ වීරසිංහ මහතුමා බාරගත්තා. මීට ඉස්සෙල්ලත් කරලා තියෙනවා. ඒ කණ්ඩායම තමයි මේ සියල්ලම කැබිනට් මණ්ඩලයට ගිහින් කැබිනට් මණ්ඩලයෙන් සාකච්ඡා කළා. ඊට ඉස්සෙල්ලා ඇමතුමා අදාළ අපේ අමාත්‍යාංශ සියලු එක්කම සාකච්ඡා කළා. කැබිනට් මණ්ඩලය අනුමත කළා ඇව්වේ. මේ කිසි දවසක මේ අමාත්‍යාංශයේ ලේකම්වරියවත් නිලධාරියෙක්වත් රේගුපද දෙපාර්තමේන්තුවට නියෝග දීලා නැහැ. රේගුපද දෙපාර්තමේන්තුවට නියෝග දෙන්නේ ඇත්ත වශයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්. ප්‍රශ්න තියෙනවා නම් අපි සියලු දෙනාම කැඳවලා ඒ අනුව සාකච්ඡා කරනවා. මොකද දැන් මොකද්ද කියලා මේ සිංගප්පූරු වෙළඳ ගිවිසුම පිටිපස්සේ දුවන්නේ.
අරු අග්‍රාමාත්‍යතුමාගෙන් මම දැනගන්න කැමතියි දැන් මේ රටේ ඔබතුමා පිළිගන්නවා විවිධ වෘත්තිකයෝ. දැන් වෛද්‍ය විශේෂඥයන්, එහෙම ඉංජිනේරුවරු, ගණකාධිකාරීවරු, වාස්තු විද්‍යාඥයන් වෙනත් මේ ගිවිසුම පිළිබඳ අධ්‍යයනය කළ නීතිඥයන් වෙන විවිධ පාර්ශ්ව පිටු දහස් ගණකින් යුත් මේ ගිවිසුම සම්පූර්ණයෙන් ගැඹුරට අධ්‍යයනය කරලා එහි තියෙන කරුණු පිළිබඳ එතුමන්ලා සමග පුළුල් සංවාදයක් ගරු අමාත්‍යතුමා හෝ අමාත්‍යාංශයේ ලේකම්තුමිය ඇති කර නොගත් නිසා තමයි දැන් වෛද්‍යවරු එක් දින වර්ජනයක් කරලා මේ ගිවිසුමට විරෝධතාවය පළ කළා. ඉතින් මේ පිළිබඳ රටට බලපාන මේ ප්‍රශ්නය පිළිබඳ එවැනි වෘත්තිකයන් අතර ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ පිළිබඳ ප්‍රමාණවත් මේ රට පිළිබඳ අදහස් දක්වන ඔවුන්ගේ මතයට කන් දෙන්න කන්දීලේ වෙරලා මේකේ අහිතකර වගන්ති ඉවත් කරගන්න ඕන. වින් වින් සිටුේෂන් තියෙනවා නම් අපි දෙරාජ්‍යයටම වාසිදායක ගිවිසුමක් අත්සන් කරනවා නම් මෙතන කවුරුවත් විරුද්ධ වෙන්න හේතුවක් නැහැ. මේ ප්‍රථම වතාවට සේවාංශයේ බුද්ධිමය දේපළ ආයෝජන සියල්ල නිදාස් කරන එකේදී ඒ කරුණු හරිය නිසිලෙස ඉෂ්ට වෙලා නැති එකයි ප්‍රශ්නේ. ගරු අගමැතිතුමා.
හොඳයි. කතානායකතුමනි, මට ඉංජිනේරු ආයතනයේ අය සියලු දෙනා මුණ ගැහුණේ අදාළයි. ඇමතුමත් හිටියා. ඒ අයම පිළිගත්තා මේකට ඉස්සෙල්ලා ඒගොල්ලෝ සාකච්ඡා කරා. ඉතින් කිව්වා ඒක කරන ගමන් කියන්නේ අපි කිව්වා රටවල් දෙයක් කතා කරනකොට ඒ අයවත් මේ අයවත් අනික් අය කතා කරන. ඊට පස්සේ කතා කරන දැන් ඒ ගැන යන්ත්‍රණයක් ගැනත් එකඟ වෙලා තියෙනවා. අනික සිංගප්පූර් මමත් මේ සාකච්ඡා එක සැරයක් සහභාගී සිංගප්පූරුවේදී ඒ අයට උමනා වෙලා නැහැ වෙන වෘත්තිවේදීන් සිංගප්පූරුවට යවන්න. ඒ වගේම අපිට ඕනේ නැහැ මෙහාට අරගන්න. ඒ නිසා එහෙම එකක් සිද්ධ ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා මේ අය කෑ ගහනවා වේද ඔන්න සිංගප්පූරෙන් චීන් වෙනවා මෙයා වෙනවා කියලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ මේ රටේ වැඩ කටයුතු කරන්න කියලා චීන කම්කරුවන් ආවා. පළපුරුදු චීන කම්කරුවන්. චීන ඉංජිනේරුවරු ආවා. ඒ අපිට නැති පළපුරුද්දක ඉංජිනේරුවන්ට තියෙනවා. ඒ වරගත්තා. ඒ විතරක් නෙමෙයි. මේ පාරවල් හදලා කියලා බංග්ලාදේශ කම්කරුවන් ආවා. අපි මහවැලිය කරා. ඔය මහවැලිය කරන්නේ එක කම්කරුවෙක් ගෙනාවේ නැහැ. අපි වැව් පහක් හයක් හතක් හැදුවා. වෙළඳ කලාප හැදුවා. ගෙනාවේ නැහැ. ඒ ඒ කාලෙක කවුද කතා කරේ මේ සමහර ඉංජිනේරු මාත්‍රේ ඒ කාලෙත් ඒකල විරුධිරා කියලා දැන් ඔබතුමන්ලා ඇවිල්ලා කියනවා ඔබතුමන්ලා මං අහන්නේ ඔකට ඉස්සෙල්ලා ඇයි එහෙනම් ගේන්නේ නැති මම කමන්නේ අපිට ප්‍රශ්න අදත් චීන පළපුරුදු කම්කරුවන් ඉන්න පෝට් සිටි එක කරන්න ආපහු එයි ඔය අධිවේග මාර්ගයේ පළවෙනි කොටස කරන්න ඒත් ඔබතුමන්ලා ආරම්භ කරපු එකක් දැන් බංග්ලාදේශෙන් ආවා බංග්ලාදේශෙන් ගෙනාවා මේ රටේ නැද්ද වෙනත් ඉංජිනේරුවරු මේ අය මේ ගෙනල්ලා නැද්ද ඉස්සෙල්ලා කියන්න මේ ඒක ඉංජිනේරු වෘත්තිවේදී ඉන්නේ අපි ඒක කතා කරන්න ලෑස්ති අපි කිව්වා ප්‍රශ්නයක් තියෙනවා නම් අපි කරන්නම් කියලා දැන් මෙතෙන්ට ඇවිල්ලා දැන් කියන්නේ සිංගප්පූරුවේ චීන හොඳ නැහැ චීන චීන හොඳයි කියලා ඉතින් කොණ්ඩේ කපලා වුණද කොණ්ඩේ නෑ අපි කියන්නේ පළපුරුදු අය ආවට අපිට කමක් නැහැ මේ වැඩේ කළා ආපහු යනවනම් එච්චරයි දැන් අපි කෑ ගහන්නේ මේ චීන ජාතිකයන් මේ වැඩ කටයුතු කරලා ආපහු යනවා මේගොල්ලොත් ඇවිල්ලා මේක මන් දන්නේ මේ මොනවාද මේ කතා කරන්නේ කියලා කොහේ ගෙනාවද කියලා මේ කොච්චර ලංකාව හොඳයිද කිව්වොත් මෙයාට ලංකාවේ බැංකු හොඳ උනේ නෑනේ ඩුබායි බැංකු හොඳ වුණා මොනකෝ බැංකු හොඳ වුණා සීෂෙල්ස් බැංකු හොඳ වුණා අපි වාගේ නෙමෙයි අපේ බැංකු ඔක්කොම account තියෙන ඔක්කොම හොංකොං බැංකු අපේ තියෙන ලංකාව විතරයි මේ ලංකා බැංකුවේ අනික මේ කතා කරන්න එකක් කරන්නේ තව එකක්ද
හොඳයි ගරු ආචාර්යතුමනි
මගේ දෙවෙනි ප්‍රශ්නේ
හොඳයි අවස්ථාව දෙන්න තුමාගේ ප්‍රශ්නයන්ද
දැන් මේ ගිවිසුමේ ගරු අගමැතිතුමනි සමහර වගන්ති වල තිබෙන්නේ කෝඩ් එකක් ඒකේ තියෙනවා CPC 27802 802 803 යනාදී වශයෙන් දාලා තියෙනවා. එතකොට ඒකට ගිහිල්ලා බලන්න 1991 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තියෙන මේ වර්ගීකරණය බැලුවාම එතන පුළුවන්කම තියෙනවා මේ මහින්ද රාජපක්ෂ යුගයේ වගේ නෙමෙයි. සිංගප්පූරු සමාගම් වලට සිංගප්පූරුවේ ලියාපදිංචි කරපු සමාගම් වලට ලංකාව ඇතුලේ මෑන් පවර් කම්පැනියක් වුණත් පටන් ගන්න පුළුවන්. එතකොට ඒකට ඒ අය ලංකාවේ සමාගම් පනතියටද ලියාපදිංචි වෙලා. මේ රටේ යන්ත්‍ර ක්‍රියා කරන අය එහෙම නැත්නම් නර්සස්ලා ගෙවල් බලා ගන්න අය හවුස් කීපර්ස්ලා කම්පැනියන්ස්ලා මේ ඕනේ කෙනෙක් ගේන්න පුළුවන් බවට මේ දක්වලා තියෙනවා නිශ්චිත වශයෙන්. ඉතින් ඒ කිවිසුම මම ඉදිරිපත් කළ මේ ගරු සභාවට. ඉතින් මෙහෙම එකක් මේ රටේ ඉතිහාසයේ මීට පෙර වෙලා නැහැ. ඒ නිසා අපි ඔබතුමාට කියන්නේ ඔබතුමා කවුරු හරි කියන එක නෙවෙයි මේ ගිවිසුමේ වගන්ති වල ඇතුළත් වෙලා තියෙන දේ පිළිබඳ. දැන් මේ ගිවිසුම මේ රටේ ලෝක වෙළඳ සංවිධානයේ තියෙනවා මෙහෙම ගිවිසුමක් අත්සන් කරන විට බලධාරීත්වයේ මැන්ඩේට් එක ජනතාවගේ පැහැදිලි අනුමැතියක් ලබා ගන්න ඕනේ. පාරිශුද්ධභාවයේ ට්‍රාන්ස්පරන්සි තියෙන්න ඕනේ. ගිවිසුමේ අඩංගු කරුණු පිළිබඳ ජනතාවට වසන් නොකර සිටින්න ඕනේ. අදාළ පාර්ශ්ව නියෝජනයේ ඉන්ටර්ෆේස් තියෙන්න ඕනේ. ඊළඟට සුසුකම් ඇති පුද්ගලයන්ගේ සහභාගීත්වයේ හියුමන් රිසෝර්සස් තිබෙන්න ඕනේ. වගකීම අකවුන්ටබිලිටි තියෙන්න ඕනේ. ස්වාධීනත්වයේ ඉන්ඩිපෙන්ඩන්සි තියෙන්න ඕනේ. මේව එකක්වත් නැහැ. මේව එකක්වත් නැතුව මේක පාවලා දීලා කරලා තියෙන්නේ. ඒ නිසා මෙහෙම කරන්න එපා. මේ පාර්ලිමේන්තුවක් තියෙනවා. පාර්ලිමේන්තුවේ වචනයක්වත් දන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නැහැ. පාර්ලිමේන්තු අපි එක සාකච්ඡාවක්වත්
පොඩ අවස්ථාව දෙන්න කතා කරන්න අගමැතිතුමායි
කතා කරන්න දෙන්න
එපා. ඕඩර් ප්ලීස්.
මේ
ඕඩර් ප්ලීස්.
රට පාවලා දෙන්න මෙහෙම කිව්සුමක්
කියන්න. මේක අගමැතිතුමාට පිළිතුරු දෙන්න අවස්ථාව දෙන්නේ.
ඒතකොට අගමැතිතුමා
මන්ත්‍රීව ඩෝන්ට් ඩිස්ටර්බ්. අගමැතිතුමාට පිළිතුරු දෙන්න අවස්ථාව දෙන්න. මණිකා පිළිතුරු දෙන්න අවස්ථාව නෙමෙයි. මේක ඕනම පාර්ලිමේන්තුවක මේක ඉතාමත්ම වැදගත් අවස්ථාවක්. හවුස් ඔෆ් කොමන්ස් බලන්න. මේ ප්‍රශ්න අහන්න ඉඩ දෙන්න. උත්තර දෙන්න මේක පාර්ලිමේන්තුව නැත්නම් කොහෙද උත්තර දෙන්නේ?
මේ වළංගු කාලයක් නෑ ගරු අගමැතිතුමා. දන්නවා ඕනෑම තරම් කාලයකට වළංගු ලෙස චීන ලංකා රබර් රහල් ගිවිසුම අත්සන්කලේ අවුරුදු 5න් පාට එනේන ආණ්ඩු විසින් වෙනස් කළ එක අත්සන්කලේ දෙරාජ්‍යයක් අතර මෙහෙම දැවැන්ත ගිවිසුමක් අත්සන් කරනකොට මේ ගරු පාර්ලිමේන්තුව දන්නේ නෑ මේකේ සිංහල පිටපතක් නෑ දෙමළ පිටපතක් නෑ ඉංග්‍රීසි භාෂාවෙන් විතරක් තියෙන එක ගෙනල්ලා මම මේ ගරු සභාවේ මේව කළා රටවල් දෙකක් අතර ගිවිසුමක් අත්සන් කරනකොට ඉන්දු ලංකා ගිවිසුම වගේ නෙවෙයිනේ මේක රටේ සාකච්ඡාවක් කරන්න ඕනේ ඒ යුතුකම ඉස්සර කරන්න කියන ටිකයි අපි ඒකම
අගමැතිතුමා
හරි ඉතින් මට කතා මට පිළිතුරු දෙන්න දෙන්නක දැන් ඔබතුමා කතා කරන්නේ පෝත් සිටි එක සින්නක් කර දෙනකොට අපිට කිව්වද අපේ අදහස් ඇහුවද අපිට කිව්වද හම්බන්තොට පටන් ගන්න ඉස්සෙල්ලා අපිට කිව්වද දැන් දැන් ඇවිල්ලා කියනවා ශැංග්‍රිලාක විකුණන්න ඉස්සෙල්ලා අපිට කිව්වද සින්නක් කරවපු දැන් මොනවද මේ ඇවිල්ලා කතා
කරන්නේ
කඩාකප්පල් කරන්නනේ වෙන මේකක් නෙමෙයිනේ ඔබතුමා ඔක්කොම එතනදි ක්‍රියා කරන්න තිබුණේ එතනදි ක්‍රියා කළා මෙතෙන්ට ඇවිල්ලා කියන්න තිබුණේ දැන් දැන් මොනවද කියන්නේ මේ මේ ගැන විශේෂයෙන්ම මේ මේ පුදුමයි දැන් ඔබතුමාලා අලුත් ප්‍රතිපත්තිය ශැංග්‍රිලා වල කිව්වා එතකොට කියන්නේ චීනෝ එකක්වත් කරගෙන යන්නේ මොනවද කරන්නේ ආ ඇයි ඔබතුමාලා අලුත් ප්‍රතිපත්තිය ශැංග්‍රිලා මොකද්ද විපත් මගේද කිව්වන්නේ විපත් මගේ කිව්වන්නේ ඒක කිව්වා දැන් ඔහොම කතා කරොත් ගෝඨාභය රාජපක්ෂ ඔබතුමාට ඇමතිකමක්වත් දෙන්නේ
නැහැ නේ මොචෝජි ගාරු අරුණ දිසානායක මැතිතුමා ගාරු වාඩි වෙන්න ගාරු සොයි සමන්ජේතුමා ගාරු අරුණ දිසානායක මැතිතුමා
ගාරු කතානායකතුන් දෙපාර්ශ්වයෙන්ම පාර්ලිමේන්තුවට නොකිය බොහෝ දේවල් කරන බව තමයි පේන්නේ. කොහොම වුවත් බම අගමැතිතුමාගෙන් අහන ප්‍රශ්නය මූල්‍ය වංචාවල නිරත වීම හේතුවෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු ඇති. ශ්‍රී ලංකා රජයේ ප්‍රකට තනතුරු දරූ පුද්ගලයන් 3 දෙනෙක් මේ වන විට මෙරට අධිකරණ නියෝගයේ කඩ කරමින් රටින් පලා ගොස් විදේශයන්හි ජීවත් වන බවට තොරතුරු වාර්තා වෙනවා. 2008 වසරේ සිට 2014 දක්වා ඇමරිකානු එක්සත් ජනපදයේ තානාපතිවරයා ලෙස කටයුතු කළ ජාලිය වික්‍රමසූරි 2006 වසරේ සිට 2015 දක්වා රුසියාවේ තානාපතිවරයා ලෙස කටයුතු කළ උදයංග වීරතුංග සහ 2015 ජනවාරි සිට 2016 ජුනි දක්වා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළ අර්ජුන මහේන්ද්‍රන් මෙම පුද්ගලයන් 3 දෙනායි මොවුන් 3 දෙනා සම්බන්ධයෙන් මෙරට අධිකරණ විසින් ලබා දී ඇති නියෝග වෙන්වෙන් වශයෙන් කවරේද ඒ කුමන දිනවලද ඔවුන් 3 දෙනා මෙරට අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමට අදාළව ආණ්ඩු විසින් ගනු ලැබූ ඇති පියවර කවරේද ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබාගෙන ඇද්ද නොමැතිනම් ඊට ඇති බාධාව කුමක්ද රටට අතිවිශාල මුදලක් අහිමි කිරීමට උදාහරණයකට ගත්තොත් රුසියාවේ තානාපතිවරයා අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කොට තිබෙන්නේ මිග්යානා ගනුදෙනුව පිළිබඳව වගකියුත්තෙක් ලෙස එක්සත් ජනපදයේ හිටපු තානාපතිවරයා අත්අඩංගුවට ගැනීමටව නියෝග නිකුත් කොට තිබෙන්නේ ඇමරිකන් එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විකිණීම පිළිබඳව මහ බැංකුවේ හිටපු අධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට නියෝග කොට තිබෙන්නේ මහජනයාගේ කෝටි ගණන් ධනය තමන්ගේ බෑණනුවන්ට හොරපාරෙන් හැරවීම පිළිබඳව මේ ආකාරයේ ප්‍රධාන පෙළේ පුද්ගලයන් අත්අඩංගුවටගෙන නීතිය ක්‍රියාත්මක නොකිරීමේ හේතුවෙන් පුරවැසියන් තුළ නීතිය සම්බන්ධ විශ්වාසය බිඳ වැටීමට හේතු වන බව පිළිගන්නේද මෙම පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමේ වගකීම ආණ්ඩුවක් ලෙස බාරගනු ලබන්නේද
ඒ කියන්නේ මම සම්පූර්ණ වාර්තාවක් ලබාගෙන තියෙනවා මම සම්පූර්ණ කියන ටික දිගයි කතානායකතුමනි මම හිතන්නේ වන්තුමාට පිටිතුර එතන ලැබෙයි කරු කතානායකතුමනි 2008 වසරේ සිට 2014 දක්වා ඇමරිකානු එක්සත් ජනපදයේ තානාපතිවරයා ලෙස කටයුතු කළ ජාලිය වික්‍රමසූරිය 2006 වසරේ 2015 දක්වා රුසියාවේ තානාපතිව කටයුතු කළ උදයංග වීරතුංග සහ 2015 ජනවාරි සිට 2016 ජූනි දක්වා මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ අර්ජුන මහේන්ද්‍රන් 3 දෙනා සම්බන්ධයෙන් අධිකරණ විසින් ලබා දී ඇති නියෝග 5 පරිදි වෙනවා 2008 වසරේ සිට 2014 දක්වා ඇමරිකානු එක්සත් ජනපදයේ තානාපතිව කටයුතු කළ ජාලිය වික්‍රමසූරිය මහතා ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් පිහිටා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නව ගොඩනැගිල්ලක් මිලදී ගැනීමට අදාළව ශ්‍රී ලංකා රජය මගින් වැය කරන ලද මුදලින් ඇමරිකන් ඩොලර් ලක්ෂ 3කට අධික මුදලක් සාපරාදී ස්වාවද්‍ය පරිහරණය කිරීමට අදාළව එවකට ශ්‍රී ලංකා තානාපති වශයෙන් කටයුතු කළ ජාලිය වික්‍රමසිංහ මහතාට එරෙහිව සිදු කරන ලද විමර්ශන තුලින් අනාවරණය වූ කරුණු මත ඔහු 2016 නොවැම්බර් 8 වෙනි දින අත්අඩංගුවෙන් 2016 9 වෙනි දින අධිකරණ වෙත ඉදිරිපත් කොට තිබෙනවා. ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුර සිදු කර ඇති අතර රුපියල් 50,000ක මුදල් ඇපයක්ද රුපියල් ලක්ෂ 10ක් බැගින් ශරීර ඇපකරුවන් දෙදෙනෙක්ද විදේශ ගමන් තහනමක්ද විදේශ ගමන් බලපත්‍රය අධිකරණ භාරයේ තැබීමට යටත්ව 2017 මාර්තු 20 වෙනි දින ඔහු වෙත ඇප ලබා දී තිබෙනවා. එසේම ජාලි වික්‍රමසූරිය මහතා පදිංචි විසිරින අංක 65.58 පළමු පටුමක කටුවාන පාර හෝමාගම ලිපියේ පිහිටි නිවසද ඔහු විසින් පවත්වාගෙන යන ලද නොම්බර 2 කර්මාන්ත සංකීර්ණය කටුවාන පාර හෝමාගම පිහිටේ සිලෝන් රොයල් ටී ඇන්ඩ් සප්ලයර් නැමැති ලිපිනයද ඔහු විසින් වංචා කර ඇතැයි පැවසෙන මුදල් ආයෝජනයේ කොටස් ඇති PPP ඉන්ටර්නැෂනල් සමාගමේ නොම්බර 36/4 AC මේදානන්ද පාර පහත සුජාතා පාර කළුබෝවිල දෙහිවල යන ලිපියක් පරීක්ෂා කිරීම සඳහා අධිකරණ නියෝග මගින් සෝදිසි වාරන්තුවක් 2016 නොවැම්බර් 22 ලබා දී තිබෙනවා. මීට අමතර ඔහුගේ දේශීය විදේශීය බැංකු ගිණුම් සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සඳහා ඔහුගේ PP ඉන්ටර්නැෂනල් සමාගමේ ලැප්ටොප් පරිගණක යන්ත්‍රද සිලෝන් රොයල් ටී සමාගම පරිගණක යන්ත්‍රද පරිගණක හදිසි ප්‍රතිචාර සංසන්දනය මගින් දත්ත පරීක්ෂා කිරීම සඳහා ගරු අධිකරණ විසින් නියෝගය ලබා දී තිබෙනවා. ඉන් අනතුරුව ක්ෂය ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇමරිකානු එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තයේ වෙත විදේශගතවීම සඳහා කර ඇති ඉල්ලීමට අනුව අධිකරණ වෙතින් ඔහුට 2017 ජූලි 17 වෙනි දින සිට 2017 සැප්තැම්බර් 8 වෙනි දක්වා කාලය සඳහා විදේශගතවීමට අවසර ලබා දී තිබෙනවා. මෙහිදී පෙර අපකරුවන්ට අමතරව රුපියල් ලක්ෂ 15 බැගින් අමතරව ශාරීරික අපකරුවන් දෙදෙනෙක්ද සහතික ඇපයක් වශයෙන් සැකකරුවන් වෙත අයිතිය ඇති ඉඩමක්ද ඉදිරිපත් කරන ලෙස නියෝග ලබා දී තිබෙනවා. සැකකරු විදේශගත වී සිට 2017 නොවැම්බර් 17 වෙනි දින අධිකරණ වෙත ඉදිරිපත් නොවීම මත එදින අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර ඇති අතර මේ දක්වා සැකකරු අධිකරණ වෙත ඉදිරිපත් වීමක් සිදු වී නැහැ. සැකකරු විදේශගත වන අවස්ථාවේ අපකරුවන් වශයෙන් ඉදිරිපත් වූ අමතර අපකරුවන් වන HM ප්‍රියංගා ඩිලානි විජේසිංහ සහ දීපිකා කුමුදිනි වික්‍රමසූරියා යන අය වෙතද සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් නොකිරීම මත 2018 පෙබ්‍රුවරි 10 වෙනිදා වරෙන්තු නිකුත් කර ඇති අතර මෙම අපකාරියන්ද මෙතෙක් අධිකරණය වෙත ඉදිරිපත් වී නැහැ. විමර්ශනය තුළින් අනාවරණය වී ඇත්තේ දැනට මෙම අපකාරියන්ද සැකකරු සමග විදේශගත වී ඇති බවයි. දරු කථානායකතුමනි, 2006 වසරේ සිට 2015 දක්වා රුසියාවේ තානාපති ලෙස කටයුතු කළ උදයංග වීරතුංග මහතා විසින් 2006 වසරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදු වූ ඇති මූල්‍ය අක්‍රමිතා සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය සිදු කරන ලබන විමර්ශනවලට අදාළව කොළඹ කොටුව මහේස්ත්‍ර අධිකරණය වෙත B639/15 යටතේ කරුණු වාර්තා කර ඇති අතර ඔහු සම්බන්ධයෙන් එම අධිකරණය විසින් පහත අධිකරණ නියෝග නිකුත් කර තිබෙනවා. 2015 අප්‍රේල් 6 වෙනි දින උදයංග වීරතුංග විසින් කමර්ෂියල් බැංකුව කඩුවත ශාඛාවේ රණවීර කළු ආරච්චිගේ ඩොන් නොයෙල් රණවීරයන සමග පවත්වන ඇති බුද්ධ ගිනුමට අදාළ විස්තර ලබා ගැනීම. 2015 අප්‍රේල් 9 වෙනිදා උදයංග වීරතුංගට සම්බන්ධ ශ්‍රී ලංකන් ලිමිටඩ් ලයබිලිටි යන සමාගම නමින් කොමර්ෂල් බැංකු මූලස්ථාන ශාඛාවේ පෙරල ගිණුම් අංක 1951.45589.01 දරන ගිණුවේ විස්තර ලබා ගැනීම. 2015 අප්‍රේල් 29 වෙනි දින කොමර්ෂල් බැංකු මූලස්ථාන ශාඛාවේ අක්වැල්ල ගිණුම් අංක 1951.45589.01 දරන ගිණුමේ ගණදෙනු අත්විඳින නියෝගය නිකුත් කිරීම. 2015 ජූනි 29 ශ්‍රී ලංකා වරාය අධිකාරියේ භාරව තිබු උදයංග වීරතුංග රැත් MSCU 3324231 දන්න කන්ටේනර් බහුලෙවි භාණ්ඩ පරීක්ෂා කිරීම සඳහා සෝදිසි වරෙන්තුව නිකුත් කිරීම. 2016 ජූනි 8 වෙනිදා උදයංග වීරතුංගට අයට 2016 ජූලි 5 වෙනිදා කොටුවේ මහේස්ත්‍ර අධිකරණයේ පෙනී සිටි ලෙස නොසේ නිකුත් කිරීම. 2016 ජූලි 8 වෙනිදා උදයන්ක වීරතුන් ගැන පදිංචි බට නාවරණය වී තිබූ විදේශ ලිපියට ෆ්ලැට් නම්බර් 8 හවුස් නම්බර් 7 මෙන සිටෝ ස්ට්‍රීට් කීව් නෝත් 3110 යුක්‍රේන් දරන ලිපිය වෙත විදේශ කටයුතු අමාත්‍යංශ මගින් ක්‍රියාත්මක කිරීම සඳහා නෝතිසියක් නිකුත් කිරීම. 2016 සැප්තැම්බර් 30 2016 සැප්තැම්බර් 26 වෙනි දින උදයන්ක වීරතුංගයට අය කොටුව මහේස්ත්‍ර අධිකරණය විසින් නිකුත් කරන ලද නෝතිසියට අනුව අධිකරණයේ පෙනී නොසිටීම අනුව අධිකරණයේ පෙනී නොසිටීමට හේතුවෙන් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාස අධිකරණය වෙතින් වරෙන්තුවක් ඉල්ලා සිටීමට අදාළව වරෙන්තුවක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර නියෝගයක් නිකුත් කිරීම. 2016 ඔක්තෝබර 11 වෙනි දින මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාස විමර්ශයේදී අනාවරණය කරගෙන ඇති කරුණු අනුව උදයංග වීරතුංග සැකකරුවෙක් ලෙස නම් කිරීම. 2016 ඔක්තෝබර 19 වෙනිදා උදයංග වීරතුංග යන අයට අයත් www.udayanga.net සහ info@udayanga.net යන වෙබ් අඩවි සම්බන්ධයෙන් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වෙතින් වාර්තාවක් ලබා ගැනීම නියෝග නිකුත් කිරීම. 2016 ඔක්තෝබර 19 වෙනි දින උදයංග වීරතුංගයට වරෙන්තුවක් නිකුත් කරන ලෙසට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය විසින් කරන දිල්ලීමකට අනුව අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කිරීම. 2016 නොවැම්බර් 28 වෙනි දින උදයංග වීරතුංගයට අයත් කොමර්ෂල් බැංකුවේ බැංකු ගිණුම් 4ක් සහ හොංකොං ඇන් ෂැන්හයි බැංකුවේ බැංකු ගිණුමක් විස්තර වාර්තා ලබා ගැනීමට අධිකරණ නියෝග නිකුත් කිරීම. 2016 දෙසැම්බර් 15 උදයංග වීරතුංගයට අයත් කොමර්ෂල් බැංකුවේ බැංකු ගිණුම් 11ක් සහ හොංකොං ඇන් ෂැන්හයි බැංකුවේ ගිණුම් 1ක් විස්තර වාර්තා ලබාගෙන අධිකරණ නියෝග නිකුත් කිරීම. 2017 ජනවාරි 4 උදයංග වීරතුංග යන අයට කොමර්ෂල් බැංකුවේ බැංකු ගිණුම් 14ක් හා හොංකොං ඇන් ෂැන්හයි බැංකුවේ බැංකු ගිණුම් 2ක ගිණුම් කටයුතු අත්විඳීමට අධිකරණ නියෝග නිකුත් කිරීම. 2017 ජූනි 30 වෙනි දින උදයංග වීරතුංගයට නිකුත් කර තිබූ D36643585 යන රාජතාන්ත්‍රික විදේශ ගමන් පත්‍රය සහ N54.0.0885 දන්න සාමාන්‍ය විදේශ ගමන් පත්‍රය ගමන් බලපත්‍රය අවලංගු කරන ලෙසට ආගමන විගමන පාලක වෙත අධිකරණ නියෝගයක් නිකුත් කිරීම. 2017 නොවැම්බර් 2 උදයංග වීරතුංග යන අයට අයත් කොමර්ෂල් බැංකුවේ ගිණුම් අංක 1607.0.0.0.8.0.5 දරන ගිණුම් වලින් මුදල් ප්‍රේෂණයක් සිදු කර ඇති පුද්ගලයන් 12කට අයත් ගිණුම් සම්බන්ධයෙන් විස්තර වාර්තා ලබා ගැනීමට අධිකරණ නියෝග නිකුත් කිරීම. 2018 ජනවාරි 18 වෙනිදා උදයංග වීරතුංගයට අයත් දොම්පේ ප්‍රාදේශීය සභා බලපදේශයේ පිහිටි අක්කර 7 රූට් 2 පර්චස් 24ක දොම්පේ ප්‍රාදේශීය සභා බලපදේශයේ පිහිටි අක්කරයි රූට් පර්චස් 3ක් වන ඉඩම සැල්විටිකල් මාත කොළඹ අටලිපිනේ පිහිටි ට්‍රිලියම් නිවාස සංකීර්ණයේ නිවසක් සහ දීපල විකිණීම සංසතු කිරීම තහනම් කිරීමට නියෝග නිකුත් කිරීම. 2018 පෙබ්‍රවාරි 7 වෙනිදා උදයංග වීරතුංග යන අයට එරෙහිව ලබාගත් වරෙන්තුවේ ඉංග්‍රීසි භාෂාවෙන් පිටපතක් නිකුත් කිරීම. ගුරු කථානායකතුමනි 2015 ජනවාරි සිට 2016 ජූනි දක්වා මහා බැංකුවේ අධිපරයස කටයුතු කර අර්ජුන මහේන්ද්‍රන් මහතාට 2018 මාර්තු 8 වෙනි දිනට ඊට පෙර අපරාධ පරීක්ෂණ අධ්‍යක්ෂක හමුවෙන් ලෙස DHL මගින් අධිවේගී තැපැල් මගින් දන්වා වීමට කොටුව මහේස්ත්‍ර අධිකරණය විසින් 2018 පෙබ්‍රවාරි 16 වෙනි දින නොතී නිකුත් කර තිබෙනවා. ඉන් අනුව 2018 මාර්තු 15 වෙනිදා කොටුවේ මහේස්ත්‍ර අධිකරණය වෙතින් ඔහුට වරෙන්තු නිකුත් කර තිබෙනවා. ගරු කථානායකතුමනි, මොවුන් තිදෙනා ගරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා මේ වන විට පහත පරිදි පියවර ගෙන තිබෙනවා. අධිකරණය වෙත ඉදිරිපත් නොවි අධිකරණය මග හරිමින් සිට 2008 වසරේ සිට 2014 දක්වා ඇමරිකානු එක්සත් ජනපදයේ තානාපතිලෙස කටයුතු කළ ජාලි වික්‍රමසූරිය මහතා අඩංගු ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය සහාය ලබා ගැනීම සඳහා රතු නිවේදනය ලබා ගැනීමට 2018 අප්‍රේල් 5 වෙනි දින ඉල්ලීමක් ඉදිරිපත් තිබෙනවා. මේ වන විට ඒ සම්බන්ධ ඉදිරි කටයුතු සිදු කරමින් පවතින බව පොලිස්පති විසින් වාර්තා කොට තිබෙනවා. 2006 වසරේ 2015 දක්වා රුසියාවේ තානාපති කටයුතු කළ උදයංග වීරතුංග මහතා අත්වන ගැනීම සඳහා 2016 නොවැම්බර් 15 වෙනි දින ජාත්‍යන්තර පොලිසිය විසින් නිල් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඉන් අනුව 2018 පෙබ්‍රුවාරි 12 වෙනි දින ජාත්‍යන්තර පොලිසිය උදයංග වීරතුංගට අදාළ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජාත්‍යන්තර පොලිසිය නිකුත් කර ඇති එම නිවේදනයට අනුව එක්සත් අරාබි එමිරාජයේ 2018 මාර්තු 24 වෙනි දින උදයංග වීරතුංග මහතාට එරට බලධාරීන්ගේ භාරයට ගෙන ඇත. ඉන් අනතුරු උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කරා ඉල්ලීමක් එක්සත් අරාබි එමිරාජයේ අබුඩාබි බලධාරීන් වෙත යොමු කර තිබෙනවා. එසේම උදයංග වීරතුංග ශ්‍රී ලංකාව වෙත උද්දාර්පණය කිරීම සඳහා ඉල්ලීමක් 2018 මැයි 13 වෙනි දින ආරක්ෂා ලේකම් විසින් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා එක්සත් අරාබි එමිරාජයේ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඉල්ලා තිබෙනවා. 2015 ජනවාරි සිට 2016 ජූනි දක්වා මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙත නිකුත් කරන ලද නෝසය ඔහු වෙත යොමු කිරීමට කටයුතු සිදු කර ඇති අතර නෝසය නිකුත් කරන ලද සිංගප්පූරු ලිපියෙන් එම පදිංචි නොමැති බැවින් නෝතිසය නිසි පරිදි භාර ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා කර තිබෙනවා. එම පසුවිම තුළ ඔහුගේ ජංගම දුරකථනයේ අධ්‍යක්ෂ අපරාධ පරිශ දුරකථනයේ කෙටි පණිවිඩයක් මගින්ද විදුත් ලිපියනට විදුත් ලිපියක් මගින්ද නෝතිසය දැනුම් ලැබී දී පිළිමද දැනුම් දී ඇති අතර අදාළ පණිවිඩ ඔහු වෙත යොමු වී ඇති බවට ජංගම දුරකථනය හා විදුත් තැපැල් ඩිලිවරි රිපෝට් ලැබී ඇති බවට වාර්තා කරාත් ඒ අනුව 2018 මාර්තු 15 වෙනි අර්ජුන මහේන්ද්‍රන් යන යට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත වාරෙන්තුවක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා. අර්ජුන මහේන්ද්‍රන් මහතා සිටින ස්ථානීය සොයා මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පීර ගැනීම සඳහා ජාත්‍යන්තර සහාය පතා ඇති අතර 2018 අප්‍රේල් 5 වෙනි දින ජාත්‍යන්තර පොලිස් නිවල නිවේදනයක්ද 2018 අප්‍රේල් 10 වෙනි දින ජාත්‍යන්තර රතු නිවේදනයක්ද නිකුත් කොට තිබෙනවා. නමුත් සිංගප්පූරු නීතිය අනුව ජාත්‍යන්තර පොලිස් රතු නිවේදනය මත පදනමට තැනැත්තක අත්අඩංගුවට නොගන්නා බැවින් උදාර්පණ නීතිය යටතේ ඔහු මෙරට උදාර්පණය කිරීම සඳහා නියමිත ක්‍රමවේදයක් අනුව ඉල්ලීමක් කරන ලෙසට සිංගප්පූරු රජය විසින් දන්වා තිබෙනවා. යනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් 2018 අප්‍රේල් 25 වෙනි දින අර්ජුන මහේන්ද්‍රන් මහතාට මෙරට දර්පණය කර ගැනීම පිණිස උදාර්පණ නීතියට අනුව මෙරට බලධාරී යවන ආරක්ෂක ලේකම් වෙත ඉල්ලීමක් යොමු කර ඇති බව වාර්තා වී තිබෙනවා.
ගරු අනුකමාන්තයන්
පළවෙනි පැහැදිලි කර ගැනීම දැන් ආන්දෝලනයට තුඩු දීලා තිබෙනවා අර්ජුන ඇලෝසියස්ගේ ගනුදෙනු සහ මුදල් පරිහරණය පිළිබඳව කාටද ලබා දුන්නේ කොහොමද ලබා දුන්නේ කියලා. ගරු කථානායකතුමනි අර්ජුන ඇලෝසියස් මහරාත්‍රියේ කණ්ඩායමක් එක්ක ගිහිල්ලා මහ බැංකුවට කඩා පැන එහි මුදල් මංකොල්ල කෑවා නෙවෙයි. එහෙමනම් එයා පමණයි හොරා. හැබැයි මේ ගනුදෙනු සිදු වී තිබෙන්නේ මහ බැංකුවේ අධිපතිවරයාගේ නිශ්චිත සහාය සහ මැදිහත්වීම මත. එතකොට ඔහු තමයි ආණ්ඩුවේ පාර්ශ්වයේ නියෝජිතයා. අර ඇවිල්ලා ඒ උපයෝග කරගෙන මුදල් හොරකම් කරපු පෞද්ගලික නියෝජිතය. ඒ නිසා මෙතෙන්දි වැඩි වගකීම සහ බර තිබෙන්නේ අර්ජුන ඇලෝසියස්ට අයථා ලෙස මුදල් උපයා දීම සඳහා ඔහුගේ මාමණ්ඩිය වන අර්ජුන මහේන්ද්‍රන් විසින් සපයන ලද සේවාව කාර්යය. එතකොට ගරු කථානායකතුමනේ මේ නඩුවේ මේ ක්‍රියාදාමයේ වැදගත්ම සාධකය තමයි අර්ජුන මහේන්ද්‍ර. හැබැයි දැන් ඔබතුමා මම දැක්කා උදයංග වීරතුංග ජාලි වික්‍රමසූරියගේ දීපල පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් කිව්වා. ඒවත් සිටුවීම් පිළිබඳව දීපල අලෙවි කිරීම නැවැත්වීම පිළිබඳ තීන්දුව අරගෙන තිබෙනවා කියලා. හැබැයි වෙන කිසිදු සීන්දුවක් අර්ජුන මහේන්ද්‍රන් පිළිබඳ තාමත් අරගෙන නැහැ. මම අහන්න ගරු කථානායකතුමනේ සාමාන්‍ය පුරවැසියන් එක්කෙනෙක් මහ බැංකුවේ අධිපති අනිත් එක්කෙනා ඇමරිකන් එක්සත් ජනපදයේ තානාපති අනිත් එක්කෙනා රුසියානු තානාපතිවරයා. එතකොට මේ අය පිළිබඳව මේ අය මෙවැනි ලෙස මහජනයාගේ ධනය අයථා ලෙස අවභාවිතා යෙදවීම පිළිබඳව එම පත් කරලද බලධාරීන්ට වගකීමක් නැද්ද කියලා මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
අපිට තියෙන්නේ මට ලැබුණ වාර්තාව අනුව තවත් කරුණු තියෙනවා නම් එයාට විරුද්ධ ආණ්ඩුවකට පත් කරපු අයට විරුද්ධව තමයි ආණ්ඩුවේ පත් වීම රජයක් හැටියට වැරද්දක් තිබුණ නිසා තමයි අපි නීති අනුව ක්‍රියා කරේ. දැන් තවත් නීති අනුව ක්‍රියා කරන්න ඒ නිසා.
හොඳයි.
ඒක දැන් ගරු කථානායකතුමනි මම නැවත අහන්නේ. මේ තිදෙනාම සාමාන්‍යය නෙවි. මම නැවතත් කියන්නේ. ඔබ මට මතකයි ඔබතුමා සහ රවි කරුණානායක මුදල් අමාත්‍යතුමා මේ පාර්ලිමේන්තුවේදී අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවට ගියාට පසුව මේ පාර්ලිමේන්තුවේදී මම ප්‍රශ්නයක් ඇහුවට පස්සේ ඔබතුමා පිළිතුරක් ලබා දුන්නා. ඔහු විවාහ උත්සවයක් සඳහා සහභාගී වුණේ ඉතා ඉක්මනින්ම ඔහු මෙහෙට ළඟා වෙන බව පාදලා දුන්නා. ඒ නිසා මට දැනුණා ඔහුගේ විවාහ උත්සව සඳහා යන ගමන් පවා ඔබතුමා දන්නවා නම් මම කියන්නේ මුදල් මේ කියන්නේ භාණ්ඩාගාර භාර අමාත්‍යවරයාට භාණ්ඩාගාරයේ මහ බැංකුවේ අධිපතිවරයා මඟුල් උත්සවයකට නේවා කියන්න ඕනේ නැහැ. හැබැයි එම කීවීමෙන් පෙන්눔 කරන ඔබතුමාත් එක්ක සමීප සබඳතාවයක් තිබුණු බව ඒ සාධක වලින් පෙන්වන්න. ඒ නිසා ඔබතුමාට රටේ අග්‍ර අමාත්‍යවරයා මම දන්නවා කැබිනට් මණ්ඩලයෙන් ඔබතුමාගේ නිර්දේශ මත තමයි මහ බැංකුව අධිපතිවරයා පත් කරන්නේ. ඒ නිසා මම හිතනවා මේ ජාත්‍යන්තර වරෙන්තු රතු නිවේදන ජාත්‍යන්තර පොලිස් සහාය උදර්පණ නීති එවැනි වගේ සැඟවෙන්නේ නැතුව ඔබතුමාට මූලික වගකීමක් තිබෙනවා ඔහු මේට කැඳවලා දෙන්න. මොකද ඔබතුමාගේ මිත්‍රේ එක දෙක කරුක තමයි උද්‍යංග වීරතුංග කියන්නේ කවුද? ඒ කියන්නේ හිටපු ජනාධිපතිවරයාගේ ඥාති සොහොයුරා. ජාලි වික්‍රමසූරිය කියන්නේ කවුද? එයත් හිටපු ජනාධිපතිවරයාගේ ඥාතිවරේ. ඒතොර හිටපු ජනාධිපතිවරයා තමයි මේ පත්වීම දෙක දෙන්නේ. ඒතොර එක පත්වීමක් ඉතාමත් සමීප මිත්‍රේ කග්‍රාමාත්‍යවරයාගේ අනිත් පත්වීම දෙක ඉතාමත් කිට්ටු ඥාතින් හිටපු ජනාධිපතිවරයන්. ඔවුන් මේ ඔවුන් දෙදෙනාම වර්තමාන අග්‍රාමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරයා මේ රටේ වගකිය යුතු පුරවැසියන් මම කියන්නේ ඒ දෙදෙනා මූලික වග කියන්න ඕන මේ දෙන ලංකාවට ගෙනත් දෙන්න. එයි එක්කෙනෙක් සමීප ඥාති අනිත් කෙනා සමීප මිත්‍රී එක්කෙනෙක් අගමැතිවරයා අනිත් එකන හිටපු ජනාධිපතිවරයා. එනිසා ඒ දෙදෙනාට වගකීමක් තිබෙනවා. පෞද්ගලිකව මැදිහත් වීම මේ අය ගෙනත් දෙන්න කරු කතානකනේ. ඒ නිසා ඔබතුමාගේ පාර්ශ්වයෙන් මිතුරුවා ගෙනත් දීම සඳහා ගන්නු ක්‍රියාමාර්ග කවරේද කියලා දැනගන්න කැමතියි.
ගෞරව අගමැතිතුමා.
අර්ජුන මහේන්ද්‍රන් මහත්තුමා මං යටතේ වැඩ කරන අවස්ථාවේදී එතුමා රට යනකොට මට දැනුම් දුන්නා. ඇයි යන්නේ කියලා කිව්වා. ඒ අවස්ථාවේදී විශේෂයෙන්ම රට යන අවස්ථාවේදී මේ ගැන ප්‍රශ්නයක් තිබුණ නිසා කිව්වා මම යන්නේ විවාහ දෙට්ට ඊට පස්සේ එනවා කියලා. දැන් ඉන්න මහ බැංකුවේ අධිපතිතුමත් රට යනකොට මට කියනවා ඒ හේතු දැනුම් දෙනවා. ඒ දෙන්න විතරක් නෙමෙයි මගේ අමාත්‍යාංශීන අනිත් නිලධාරීන්ුත් රට යනකොට අපිට දැනුම් දීලා හේතුව මොකක්ද කියලා පුද්ගලිකයක්ද නිල එකක්ද කියන එක අපෙන් ඉවත් වුණාන් පස්සේ ඒ වගකීම නැහැ. මං අර්ජුන මහේන්ද්‍රන් මහත්තයා මීට ඉස්සෙල්ලා දැක්කා. එයා දන්නවා එයා රට යනවා එනවා මට මුකුත් කිව්වේ නැහැ. ඉන්ද්‍රජිත් කුමාර සායම් මහත්තයා මම දන්නවා. එයා රට එනවා යනවා මට කිව්වේ නැහැ. මින් පස්සෙත් රට ගිහින් එනකොට මට කියන්න උවමනාවක් නැහැ. ඒ නිසා එහෙම සම්බන්ධයෙන් මිනිස්සු යනේවා දිහාහන්න ඒ වැඩ කටයුත්තක් නැහැ. එවලයා රට යන්න ඉස්සෙල්ලා මම ඇහුවා විශේෂයෙන් මෙතන ප්‍රශ්න තියෙනවා මේ රට යන එක නුවණට හුරුද කියලා. ඒත් ගිය සැරේ මේ ඉන්න මා අධිපතිවරයා යන අවස්ථාවෙත් මට කරුණු කිව්වා. ඇත්ත වශයෙන්ම කාලයක් තිස්සේ ඊට පස්සේ මම මේ අපි කොමිෂන් මේට යනකොට අර්ජුන මහේන්ද්‍රන් මහත්තයා එක්ක මම සම්බන්ධයක් තිබ්බේ නැහැ. එතුමා අන්තිමට ගිහින් තියෙන්නේත් මම දැනගෙන හිටියේ නැහැ. විටින් විට එතුමා කොයිද ඉන්නේ කියලා සිංගප්පූරුවම දන්නවා. මම දන්නවා එකක් එතුමා විටින් විට මේ මීට ඉස්සෙල්ලත් ඔය නිවසවල් මාරු කර කර හිටිය හොඳ එකක් අම්මුණ එක සිංගප්පූරුවේ සිරිත මම දන්නේ නැහැ. ඒත් ඒ එක්කෙනෙක් ගැනවත් මම උදයංග වීරතුංග කොහොමද මට දැනුමක් නැහැ. ජාලිය වනම් මං හම්බෙලා තියෙනවා. ඒත් ඊට පස්සේ මං සම්බන්ධකම් තියාගෙන නැහැ වැඩ කටයුතු කරන එක මේකත් මම අදාළ අංශවලින් ආණ්ඩුවේ අංශවලින් ලබාගෙන තියෙන්නේ. ඔක සම්බන්ධ තිබුණා ඊට පස්සේ කියන මමයි උදව් කරන්න කියලා.
හරි. ගරුව ශාන්තිසිස් කන්දරාජ මැතිණිය.
කෞරව සභානායකර අවர்களே நான் கேள்வியேக்கின்றேன். ஒட்டி சுட்டான் பிரதேசத்தில் முத்தியன்கட்டு நீர்ப்பாசன பொறியியலாளர் அலுவலகத்திற்கு சொந்தமான 65 ஏக்கர் நிலப்பரப்பு காணியை சுமார் 9 வருட காலமாக இராணுவத்தின் 64வது படைப்பிரிவில் தலைமையகத்தினால் பயன்படுத்தி வரப்படுகின்றது. அதன் காரணமாக முத்தியன்கட்டு நீர்ப்பாசன பொறியியலாளர் அலுவலகம் அந்த இடத்தில் இயங்காமையினால் அப்பிரதேச மக்கள் பெரிதும் பாதிக்கப்பட்டுள்ளனர். அந்த பிரதான காரியாலயத்தை அமைப்பதற்கு 15 மில்லியன் நிதி ஒதுக்கீடு செய்யப்பட்டுள்ளதுடன் அதற்காக கேள்விகோரல் நடைபெற்று ஒப்பந்தக்காரரும் தெரிவு செய்யப்பட்டுள்ள எனினும் அந்த காரியாலயத்தை நிர்மாணிப்பதற்கு தேவையான அக்காணியை இராணுவத்தின் 64வது படைப்பிரிவினால் பயன்படுத்தப்படுகின்றமையால் அக்கட்டிடத்தை நிர்மாணிப்பதற்கு மேலதிக நடவடிக்கைகளை மேற்கொள்ள முடியாதுள்ளது. வடக்கு கிழக்கு பிரதேசத்தில் அமைந்துள்ள தற்பொழுது இராணுவத்தால் பயன்படுத்தி வருகின்ற அரச நிறுவனங்களுக்கு சொந்தமான இவ்வாறான காணிகளை அந்நிறுவனங்களிடம் மீள ஒப்படைப்பதற்கு நடவடிக்கை எடுக்கப்படுமா? இச்செயற்பாட்டுக்கு எவ்வளவு காலம் எடுக்கப்படும்?
ஒதுசுதான் பிராதேச லேகம் கொட்டாசே வித்யாபுரம் கிராம நிலதாரின் வசமே ஸ்ரீலங்கா யுத்த ஹமுதாவே 64வன பலசேனா மூலஸ்தானய ஸ்தாபித இடம அபலங்கு திபு கொடநகிலி விஷால பிரவேக்கா ஷமயக் யோதவாக் யுத்த ஹமுதா விசிங் சங்வர்தினே கர திபெனோ எசேம யுத்த ஹமுதா மூலஸ்தானின் தனும் தீலத்தியன்னே உபாக்கிரமிக வசேன் ஆராக்ஷா தகவுரு கிரீமட்ட மர்மஸ்தானியாக வேண விமஸ்தானே தனட அத்தாரீமட்ட நுஹக்கி பவாய் பலசேனா மூலஸ்தானே ஸ்தாபித கிரீமட்ட பிரத்தமேன் மே இடமே வாரிமார்க காரையாலாக் திபுணத ஏ இடம வாரிமார்க இன்ஜினியரு காரையாட்டுவத் காட்டுவத் பவல்லதி நொதிபுண இக்க ரஜே இடமாக ලෙස තමයි එවලේ ලියාපදිංචි කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෙත නීත්‍යානුකූලව පවරා ගැනීමේ සඳහා දැනට මුලතිව් දිස්ත්‍රික් ලේකම් විසින් සිදු කරමින් පවතින. ඒ නිසා වඩාත් ඵලදායි විසඳුම වන්නේ දැන් ඒ නිසා අපි වඩාත් ඵලදායි ලෙස ක්‍රියා කරන්න නම් වාරිමාර්ග කාර්යයක් ස්ථාපිත කිරීමට වෙනත් රජය ඉදමක් ලබා සොයාගෙන ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීමට මුදල් ලබා දෙන එකයි. ඒ ගැන දැනට ඒ යුද්ධ හමුදා මූලස්ථානයේ විසින් මුලතිව් දිස්ත්‍රික් ලේකම් වෙත උපදෙස් දී තිබෙනවා. උතුරු නැගෙන ප්‍රදේශවල ත්‍රිවිධ හමුදා විසින් පරිහරණය කරන ලබන ඉඩම් අතුරින් අවශ්‍ය නොවන ඉඩම් අතහැරලා තියෙනවා. අනික් ඉඩම් අත්හරිනය ගැනත් සාකච්ඡා කරගෙන යනවා. මම කිලිනොච්චි විශේෂයෙන්ම යාපනයේදී මේ ගැන හමුදායක කතා කළා. ආපහු හමුදායක ප්‍රතිවරණයක කොළඹත් කතා කළා. ජනාධිපතිතුමා එක්කත් කතා කරන්න බලාපොරොත්තු වුණේ. ඒ දැන් මේ අවස්ථාවේදී මේ ඉඩම පිළිබඳ මම සාකච්ඡා කළා. පසු අවස්ථාවක මුලතිව් වලට පැමිණෙන්න මම බලාපොරොත්තු වෙනවා.
Honorable Speaker, there are 65 acres occupied by the army. Only if you can take action, only 2 acres released to this relevant department. That is very useful too. Only the department asked only 2 acres released to the department to construct this building. Already money allocated and tender called. If you take action, that is very useful for the affected people.
I will ask my office to take action, to speak to the army and to follow up with you.
Okay, thank you.